පවත්වනු ලබන්නේ දේවාලයේම කන්දේ গিදර පොත්කුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුම්දී ඥානানন্দ ස්වාමීන් වහන්සේ විසින්.
චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සබ්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
අප්පමාද රතෝ භික්ඛෝ සමාධේ භයදස්සීවා සංයෝජනං අනුසූලං දහං අංජීවගච්ඡති
සදහවත් සින්නතුනි සම්බෝධිය ලබා ගැනීමෙන් අද වගේ වෙසක් පුරපතලොස්සක පොහේ දවසක කිලෝබුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ සොයාගත්තේ භවේ නතර වීමේ මාර්ගයයි. ආර්ය පරිශ්‍රණයක් තුළින් ඒකල සොයා ගැනීම තමයි ලෝකයේ සාමත්ම උතුම්ම සොයා ගැනීම. භවෙන් එතර වීමේ මාර්ගය සොයා ගැනීම. අනන්ත කාලයක් සංසාරයට බැඳිලා සිටිය ලෝක සත්වයාට මේ සසර ඒ භාවයට බැඳී සිටි ගනි මොනවාද කියලා තේරුම් ගැනීමටත් ඒ දැනි සිඳදා විමුක්තිය ලබා ගැනීමටත් උපකාර වෙන ඒ අවබෝධය බුදු පියාණන් වහන්සේ දා ලබා ගත්තා. අද අපි මාතෘකා කරගත්තු ගාථා වෙනුත් ඊට අදාළ කතා වෙනුත් කියවෙන්නේ අන්නේ සංයෝජන පිළිබඳ කථාන්තරයයි ඒ දැනි පිළිබඳ කථාන්තරයයි. බුදු පියාණන් වහන්සේගෙන් සමතන් ලබාගෙන ඈත කැලේකට භාවනා කරන්න වැඩිය එක්තරා ස්වාමීන් වහන්සේ නමක් මුල් කරගෙනයි මේ ගාථාව දේශනා කරන්න යෙදුනේ. ඒ ස්වාමීන් වහන්සේ අරහත්ත්වය දක්වාම කමතන් ලබාගෙන කැලේකට ගිහිල්ලා භාවනා කළ නමුත් යම්කිසි අධිගමයක් ලබා ගන්න බැරි වෙලා කල්පනා කළා මේ කමතහණි මොකක් හරි අඩුවක් ඇති මම ගිහිල්ලා කමතහන් සුද්ධ කර ගන්න ඕනේ නැවත භාග්‍යතුන් වහන්සේ හමු වෙලා කියලා හිතාගෙන එහෙම සියතන ආරාමයේ තේන බලාපොරොත්තු වෙන පිටත් වෙන අතරමඟදී ලැබුණක් දැකින්න ලැබුණා. ඒ ලැබුණ ප්‍රතිරෙනකොට මේ හාමුදුර ඉක්මනින්ම ඒ කිට්ටුව තියුණු උහ පර්වතයක් උඩට නැගලා ඒ ගින්නෙන් බේරුණා. නමුත් මේ බලාගෙන හිටියා මේ ලැබුණ පැතිරෙන හැටි බලාගෙන ඉන්න අතරේ ලොකු යම්කිසි සංවේගයක් තුලින් කල්පනා කරනවා යම් මේ මම බලාපොරොත්තු වෙන අරහත් මාර්ගඥාන මේ ලෝකෙ නතර වීම සඳහා කරන උත්සාහයේදී මතු කරගත යුතු විදර්ශනා ඥාන වලින් උත්කරන්නේ මෙන්න මේ වගේ උපාදානයන් මේ ගින්න උපාදානයන් කියලා කියන මේ දර එහෙම නැත්නම් ඒ අහුවෙන හැම දෙයක්ම දරදර යනවා වගේ අරහත් මාර්ග ඥානෙනුත් ලෝකයට බැඳිලා තියෙන ඒ බැමි ඒ ඥාන ගින්නෙන් දැවිලා යනවා ඇති කියලා ඒ විදිහට යම්කිසි අදහසක් ඒ හාමුදුරන්ගේ හිත තුළ ඇති වුණා. බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමයේ ඉඳලා මේ ආනුදිවංගේ හිතිවිලි පරම්පරාව දැකලා ඒක නිවනට යොමු කිරීම සඳහා තමයි මෙන්න මේ ගාථාව එතන කියන හැටි ඕභාස ගාථායකින් හඳුන්වන ඉබඳු සිද්ධි බොහෝ අවස්ථාවල තියෙන බුදු පියාණන් වහන්සේ ඒ ඍධිමයෙන්ම තමයි ඒ වික්ෂුන් වහන්සේ ඉදිරියේ පෙනී සිටින හැටියට දෙන්නුම් කරලා උන්වහන්සේට ඇහෙන හැටියට මේ ගාථාව වදාලා අපමාද රතෝ භික්ඛෝ පමාදී භය දස්තිවා සංයෝජන අනුසූලං දහං අග්ගීව ගච්ඡති අප්‍රමාදයට ඇලුම් කරන්නා වූ ප්‍රමාදයේ බිය දක්නා වූ භික්ෂුව ලොකු කුඩා සියලු බැමි සංයෝජන පැකිලි ඒ සියල්ල ගින්නක් මෙන් ගවමින් ඉදිරියට යනවා කියලා ඒ විදිහේ අර විදර්ශනා ඥානයන්ට සුපිරිදෙන අන්දමේ ධාතාවක් වදාලා ඒක අහලා ඒ වගේම බුදු පියාණන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේගේ චිත්තාචාරයට ඒ කාණුමත කරමින් ඉතියේ භික්ෂුව ඔහොම තමයි ඒ ගින්න දැවෙන්න වගේ විදර්ශනා ඥාන තුලින් ඒ සංයෝජන දවාගෙන යනවා කියලා තමයි ඒ ධාතාව ප්‍රකාශ කළේ ඒක අහලා එන්න කියවෙන හැටියට ඒ භික්ෂුන් වහන්සේ අරහත්ත්වයම ලබාගෙන බුදු පියාණන් වහන්සේ දකින ඒ වැඩම කරලා හිටින් ඒ තමගේ විමුක්තිය ප්‍රකාශ කළා කියලා කියවෙනවා. ඉතින් මේ කථාන්තරය ගැන කල්පනා කරලා බලනකොට අර විචුන් වහන්සේ ලැබුගින්න දර්ශනයක් දර්ශන මාත්‍රයක් පමණක් වුණේ නෑ. අපර ලැබුගින්න දර්ශනයක් පමණයි. ඒක විදර්ශනාවට අරමුණක් වුණා. ලැබුගින්න කියන එක ඒ වචනේ මේ හැම කෙනාම අහලත් නැති ඇති සමහර විට ඒ කියන්නේ ওই කැලෑවල බොහෝ විට ලැබුගින්න ඇති වෙන්නේ ස්වාභාවික වශයෙන් සිදු වෙනවා නම් දැඩිව පායන කාලේ ඔක්කොම ගස් වේලිලා තියෙන අවස්ථාවක උනාකුවක් ආවම ගස් දෙකක් ඇතිල්ලෙනවා ඇතිල්ලි 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 ගිහිල්ලා ඔන්න ගින්න ගන්න ගිනි අරගෙන අර ගස් දෙකක් දැවිල යනවා ඊළඟට ඒ ආවට තියෙන ගස් කොළන් පඳුරු ඔක්කොම ගින්නට අහු කරගෙන ක්‍රමක්‍රමයෙන් බයාල කන්දමින් පැතිරල යන අහුවෙන හැම දෙයක්ම ගොදුරු කරගන්න. ඉතින් ඔන්න ඕක ඒ එක්තරා සංවේදී ජනක ඝර්ෂණයක්. ඒක නිවන් පැත්තට යොමු කරලයි අර විසුන් වහන්සේ ඒ විදිහට විදර්ශනා ඥානම උතු කරගත්තේ. දැන් අපි ටිකක් කල්පනා කරලා බලනවා නම් බුදු පියාණන් වහන්සේට මුළු මහත් ලෝකෙම පෙන්නේ විනිගත් තැනක් හැටියටයි. සමහර දේශූත දේශනා තියෙනවා. මහා පුදුම දේශනා සංවේගය උපදවන විදිය දේවල්. ආදිත්ත පරියාය කියන විදිහට ඒ සූත්‍ර තියෙනවා සමහර ඒවා. සමහ ආශ්චර්යවත් එක සූත්‍රයක බුදු පියාණන් වහන්සේ ගය ආශීසයේ විස්ස ගායය කියන දේශනාවක අංග 10ක් නමක දේශනා කළ සූත්‍රයක් තියෙනවා. සූත්‍රය නම් ඉතාම කෙටි. නමුත් ඒක අවසාන වෙන්නේ ඒ 19ව රහත් වෙනවා කියන මහා බල සම්පන්න සූත්‍රයක්. ඒක පටන් ගන්නෙ සම්බන් දිත්තේ ආදිත්තම් මහණෙනි සියල්ල ගිනි අරගෙනයි කියන්නේ. මේ කර්ම ගිනි අරගෙන දැවෙනවා කියන්නේ. ඊළඟට බුදු පියාණන් වහන්සේ විග්‍රහ කරන මොකද්ද මහණෙනි මේ සියල්ල කියලා කියන්නේ. මොනින සියල්ල කියලා කියන එකෙන් එතන සම්බන් කියලා කියන්නේ සියල්ල කියන එක විග්‍රහ කරනවා. ඇසයි රූපය, කනයි ශබ්දය, නහයයි ගඳ සුවඳයි, දිවයි රසයි, කයයි ස්පර්ශය, සිතයි සිතිවිලි. සිතට එන ධම්ම කියලා එතන වචනේ දෙන සිතට එන දේ. මේ හැම එකක්ම ගිනි අරගෙන ගිනි අරගෙන දැවෙනවා මොනවායින්ද මහණෙනි ගිනි අරගෙන තියෙන්නේ ඔන්න ඊළඟට කියනවා දැන් මේ පිනුතුන් කහලා ඇති 11 ගින්න පිළිබඳව ඊළඟට කියනවා රාග දෝෂ මෝහ කියන ගිනි වලින් ඒ තුන පමණක් නෙවෙයි ඊළඟට එතන කියවෙනවා ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කියලා කියන මෙන්න මේ දුක් ගිනි රාශිය එතන කියවෙනවා ඒ ගිනි වලින් මේ අසත් රූපයක් කනත් ශබ්දයක් ආදී වශයෙන් අවසාන වශයෙන් සිතත් සිටීලත් මේ හැම එකක්ම ලෝක සත්‍යය තුළ මේ මහා ගින්නක් තියෙනවා කියලා. හැම තැනම ගිනි අරුදුත් හැටියට බුදු පියාණන් වහන්සේට උපෙන්නේ. ඉතින් මේ මුළු මහත් භවයම ගින්නක් කියලා කියන කියවන සමහර විට කෙනෙකුට තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. ඊළඟට අපි මෙන්න මේ ගින්න ගැන ටිකක් කල්පනා කරලා බලනවා නම් එදිනදා අවබෝධය අනුව දැන් අපි ගින්දර කියලා වචනයක් පාවිච්චි කරනවා. ගින්න දරා අල්ල ගන්නවා. දර ගිනි ගන්නවා. ගින්න දරා අල්ල ගන්නවා දර ගිනි ගන්නවා. ඉතින් අපි ගින්දර කියන වචනය තුල ඒ දෙකම තියෙනවා. ඉතින් අපි ටිකක් කල්පනා කරලා බැලුවොත් දැන් මේ දර කියන එකට ඒ පාලි භාෂාවේ දෙන්නේ උපාදාන කියන වචනේ. උපාදාන කියන වචනේ ওই ධර්ම විග්‍රහවල අපිට කියන්න පුළුවන් අර්ථ දෙකකින් එදෙනවා කියලා. අල්ලා ගැනීම කියන අර්ථයක් තියෙනවා, අල්ලාගත්තු දේ කියන අර්ථයක් තියෙනවා. අල්ලා ගැනීම කියන එකයි මූලික අර්ථය. දැන් පංච උපාදානස්කන්ධ උපාදාන ගොඩක් ගොඩක් තමයි මේ බුදු පියාණන් වහන්සේ හඳුන්වන හැටියට මේ අපි මමයේ මාගිය කියලා කියන්නේ. රූප ගොඩක්. රූප උපාදානස්කන්ධය කියලා කියනවා. වේදනා ගොඩක්. ඒ හැම එකක්ම උපාදාන නමින් හඳුන්වනවා. ඒකට උපාදාන කියනකට අර විදිහට අල්ලා ගැනීම වගේම අල්ලා ගන්න දේ. අල්ලා ගන්න දේ කියන අර්ථයෙන් තමයි දර. දර හෝ යම්කිසි ඉන්ධන ද්‍රව්‍යය. ඒකට ගින්න උපාදානයන් අල්ලගත්තට පස්සේ මොකද වෙන්නේ? ඒක අන්තිමට ගින්නයි දරයි අතර වෙනසක් නැහැ. ඉතින් අර දුක් ගුණ වලින් දැවෙන මේ සත්‍ය පිළිබඳ කථාන්තරය අපිට තේරෙන සරල කවියකින් අපේ රටේ අතීතයේ හිටියේ අපේ විදාගම මහා ස්වාමීන් වහන්සේගේ වැඩ සංග්‍රහය දක්වලා තියෙනවා බොහොම සරල කවියකින්. දරරස ගිනියේ ලුණු කල නිබඳේ ගිනි මිස දරයයි යන නම නොයේද එමෙලෙස එක් කොට වදහල මුනිදේ දුක මිස කය කැයි යන නම නොයේද දර රස ගිනි ඇවිුණාට පස්සේ ඒකට ගිනි මිස දර කියලා කියන නම ගැලපෙන්නේ නැහැ නේද? මොනෙද ඒ විදිහටම අර බුදු පියාණන් වහන්සේ ගින්නයි ගින්නට අහුවෙන දරයි එකතු කරලා අරගෙන තමයි දුක මිස කය කැයි යන නම නේද? මේකට කයක් කියලා කියන්න වටින්නේ නැහැ. දැන් අර ඇස කන නාසය ආදී තියෙන මේ ශරීරෙනේ ආයතන කියලා ඔය ධර්මයේ සඳහන් වෙන්නේ ඔය ආයතන හයම තියෙන්නේ මේ ශරීරය තුලයි. එතකොට මේ ආයතන හය ගිනි ගන්නවා කියලා කියන්නේ අන්න අර මුළු කයම ගිනි ගන්න තියෙනවා. ඒකයි එතකොට බුදු පියාණන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය ගැන අපි කවුරුත් කතා කරනවා. දුක්ඛ සත්‍ය කියලා කියනවා. සමහරු කියනවා මට දැනුම මේ තේරිලායි කියලා ඒක. නමුත් දුක්ඛ සත්‍ය සම්පූර්ණයෙන්ම තේරිලා නැහැ. දුක්ඛ සත්‍ය තේරුම අවස්ථාවේදී තමයි අන්න අර දරයි ගිනි දෙක එකතු වෙන්නේ. මෙතෙක් දර ගොඩක් කියලා වෙන් කරගත්තු එක සම්පූර්ණයෙන්ම දැනනවා කියලා අවබෝධ කරගත්තට පස්සේ එතන තියෙන්නේ ගිනි විතරම. ඒකට දරේ කියලා කියන්න බෑ. නමුත් මේ ලෝකයේ මොන කරදර ආවම දැකලා මේ මට උදුක තේරුණා කියලා සමහර කෙනෙක් කියනවා. සම්පූර්ණ අවබෝධයනකොට ඒක වෙන් කරලා ගන්න බැරි තත්වයටම කණිකර දුක. හේවර දුක්ඛස්කන්ධය කියලා බුදු පියාණන් වහන්සේ දක්වන්නේ දුක ගැන විග්‍රහ කරනකොට ඉරින් කියතොත් මුළු මහත් පංච පාදානස්කන්ධයම මේ බදාගත්ත මේ ගොඩවල් පහම දුකක් කියලා කියන්නේ අන්න අර දර්ශනයට අනුව. ගින්න දරාල්ලගත්තට පස්සේ යම් අවස්ථාවක් වෙනවා දර වෙන් කළ ගන්න බෑ ඒක. කණිතර ගිනි ගොඩක් විතරමයි තියෙන්නේ. ඒක නෝකයි. ඉතින් එතෙන් යන මාර්ගය තමයි ওই විදර්ශනා මාර්ගය. මේක පිළිබඳව අවබෝධය ලබා ගන්න කොහොමද එතකොට? මේ අවබෝධය කරා යන මාර්ගය. ඒකටත් ඉඟියක් අපට ලැබෙනවා ඒ බුදු පියාණන් වහන්සේන දක්වන තවත් සූත්‍ර වලින්. ඒ අර කියාපු ආයතන 6 පිළිබඳව ප්‍රකාශ කරනවා. ඒක භික්ෂුන් වහන්සේ නමක් අහනවා. මේ භාග්‍යතුන් වහන්සේගේ කමතහනක් වශයෙන් ඉල්ලනවා. කොහොමද මේ දුක නැති කරගන්නේ කියලා. මේ සතර පිළවර කරගන්නේ. ඒකට අනේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන මේ අනිත්‍යතාව තේරුම් ගන්න ඕනේ. අසත් අනිත්‍යයි. රූපේන අනිත්‍යයි. කනත් අනිත්‍යයි ශබ්දත් අනිත්‍යයි මේ හැම එකකම අනිත්‍යයි. නමුත් අනිත්‍ය සංඥාව සාමාන්‍ය ලෝකයේ ඇතුව නැහැ. ඒ වෙනුවට තියෙන නිත්‍ය සංඥාව. ඇස වෙන් කරලා ගන්නවා, රූපය වෙන් කරලා ගන්නවා. මේවා ඇත්ත වශයෙන්ම තියෙන දේවල් හැටියට. බුදු පියාණන් වහන්සේගේ දර්ශනය අනුව මේ හැම එකක්ම මොහොතක් පාසා වෙනස් වෙනවා. ඒකට ඒ වචන නොයෙකුත් විදිහට යොදලා තියෙනවා. මේක සලිත වෙනවා, චලං, වයං, ගෙවි යනවා. හැම එකක්ම සලිත වෙනවා, ගෙවි යනවා, සැලෙනවා. අන්‍යාකාරයකට පත් වෙමින් තිබෙනවා ශීඝ්‍රයෙන්. නමුත් ඒක ලෝකයාට දැනෙන්නේ නැහැ. ඒක නිසා ඒවා වෙන් කරලා ගන්නවා. සයි රූපයයි ගණයි ශබ්දයයි කියලා වෙන් කර අරගෙන ඕක තුල තමයි ඔන්න බන්ධනය ඇති වෙන්නේ. ඉතින් මේ බන්ධනය ගැනත් හොඳ වටිනා උපමා කතාන්තරයක් වෙනවා. කාරිපුත්‍ර අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේ මහා පොට්ටිත මහරහතන් වහන්සේ අතර සංවාදයක්. මහා පොට්ටිත ස්වාමීන් වහන්සේ අහනවා කාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් දැන් ඔය ඇසට රූපයේද බන්ධනය එහෙම නැත්නම් රූපයට ඇතුද බන්ධනය? කනට ශබ්දයේද බන්ධනය? එහෙම නැත්නම් ශබ්දයේද කනට බන්ධනය? අපි මේ බන්ධනයක් සංයෝජනයක් ගැන කියනවනේ. එතකොට මේ මොකද්ද මෙතන සංයෝජනය? ඇහැට රූප බන්ධනයක් වෙනවද? රූපවලට ඇඟ බන්ධනය වෙනවද? කනට ශබ්ද බන්ධනය වෙනවද? එහෙම නැත්නම් ශබ්දවලට කන බන්ධනය වෙනවද? ওই විදිහට අර හයගෙනම අහනවා අන්තිමට සිතට සිතිවිලි බන්ධනයක් වෙනවද? එහෙම නැත්නම් සිතිවිලි වලට සිත බන්ධනයක් වෙනවද? එතකොට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා මේක ඇවැත්නි කොච්චිත ඇසට රූප බන්ධනයකුත් නෙමෙයි රූප වලට ඇස බන්ධනයකුත් නෙමෙයි කනට ශබ්ද බන්ධනයකුත් නෙමෙයි ශබ්ද වලට කන බන්ධනයකුත් ඒ දෙක අතර ඒ දෙක හේතු කරගෙන ප්‍රත්‍ය කරගෙන ඇති වෙන ඡන්ද රාග කියලා කියන කැමැත්තන් වගේ ඇල්මයි මෙතන බන්ධනය. එතකොට අපි සාමාන්‍යයෙන්ම බන්ධනය හැටියට සැලකන්නේ ඒ ඇහැට පෙනෙන රූපය. නමුත් එතන දක්වනවා ඒ දෙක නිසා ඇති වෙන ඡන්ද රාග කියලා කියන කැමැත්තන් වගේ ඇල්මයි මෙතන බන්ධනය. එතකොට ඒක පෙන්වුම් කරන්න ඕන හොඳ උපමාවක් දෙනවා. අරත් නිකොත් හිත දැන් කළු ගොනේ කුරි සුදු ගොනේ කුරි යම් කිසි යොතකින් හරි ගම් වැලකින් හරි බැඳලා ඉන්නවනම් ඒ බාණක් වගේ එහෙම බැඳලා ඉන්නවනම් ගමේ කිව්වොත් කළු ගුණාට සුදු ගුණා බන්ධනයක් කියලා. එහෙම නැත්නම් සුදු ගුණාට කළු ගුණා බන්ධනයක් කියලා. ඒ කියමන හරිද? එතකොට කොච්චි කාවලු කියන නෑ ඒ වැරදි. මොකද්ද? කළු ගුණාට සුදු ගුණා බන්ධනයකුත් නෙවෙයි සුදු ගුණාට කළු ගුණා බන්ධනයකුත් නෙවෙයි. නමුත් ඒ දෙන්න බැඳලා තියෙන යොතයි එතන ඒ ධර්මයි එතන නියම බන්ධනය. අන්න ඒ වගේ ඇසට රූපයන් බන්ධනයක් නෙවෙයි රූපයට ඇස බන්ධනයක් නෙවෙයි ඒ දෙක නිසා තියෙන ඡන්ද රාග කියලා කියන්නේ. ඇල්ම සංහාව ඕතනයි ඒක බන්ධනය කියන්නේ. අන්න ඒක නිසා තමයි ඒකට දුක කෙලවර කිරීමට සංහාව නැති කරන්නේ. ඡන්ද රාගය නැති කරන්නේ කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඉතින් සාමාන්‍ය ජඹුරු හැටියට අපි හිතුවට මොකද? ඇතැම් අයට වැටහීම් භාවනා කරන කෙනෙකුට මේ තුනේ මුනුමහත් ලෝකේ නැතර වීමේ අවබෝධය ලබා ගන්න අපි මෙතෙක් මේ ලෝකේ හැටියට ගත්ත මෙන්න මේ සලායතනිය ලෝකේ නේ. බුදු පියාණන් වහන්සේ ලෝකේ හැටියට හඳුන්වන්නේ මේ ආයතන හය. මේ සලායතනිය කියලා කියන්නේ ඇස කන නාසය දිව කය මන කියන ආයතන හයයි අපිට තියෙන්නේ. එතකොට මෙන්න මේ දැන් ආයතන කියන එකේ මේ කාලේ නූතුත් අර්ථ තියෙන්න පුළුවන්. ඇත්ත වශයෙන් කියනවා නම් කියන්නේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ ආයතන හය පිළිබඳ කලමනාකරණය. නමුත් බොහෝ විට කියෙන්නේ නොකලමනාකරණයක් කියෙන්නේ. ඒක නිසායි මේ සැකරට බැඳිලා ඉන්නේ. කලමනාකරණය මොකද්ද? මේ ආයතනයන්ගේ අනිත්‍යතාව වටහා ගැනීම. අර බුද්ධ වචනේ කාණුව. ඇස අනිත්‍යයි මොහොතක් පාසා වෙනස් වෙනවා. වෙනස් ස්වභාවයකටපත් වෙනවා. රූපේනුත් එහෙමයි. කියන එක ඒ ගැඹුරු අවබෝධය සතිය යෙදීම තුළින් මේ ශරීරයේ අර භාවනා කරන යෝගාවචකින් තුනින්ම ගන්නවා. සති සම්පදන්නය කියලා කියන කෙනේ යෙදීමෙන් ප්‍රමක්‍රමයේ ගැඹුරින් තේරුම් ගන්නවා මේ හැම එකක්ම මොහොතක් පාසා වෙනස් වෙනවා. ඒකට ඒක නිසා තමයි ඒක තුලින් තමයි අර සංහාව එහෙම නැත්නම් ඡන්ද රාගයේ බන්ධනිය ප්‍රමක්‍රමයෙන් ගිහිල යන්නේ. යම් ප්‍රමාණයකට ඒ අනිත්‍යතාව හිතේ තැන්පත් වෙනවා නම් හිතට වැටහෙනවා නම් ඒ ප්‍රමාණයට අවබෝධ වෙනවා මේ මෙතන ඇලීමට හෝ ගැටීමට දෙයක් නැහැ කියලා. ඡන්ද රාග කියලා කියන්නේ ඒ කැමැත්තන් ඇති කරගන්න ඇලීම. ඉතින් ඔන්න ඔය විදිහේ සත්‍යයක් තියෙන්නේ මේ ආයතන හය ගැන බුදු පියාණන් වහන්සේ දක්වන ඒ ධර්ම දේශනා රාශියක්ම තියෙනවා. දැන් මේ කාලේ පවා යෝගාවචර පින්නතුන්ට නුවණ යොදනවා නම් මේ ආයතන කලමනාකරණය හරියට කරනවා නම් මේ බොදුරු වශයෙන් ඉන්නේ මේ අරමුණු වල යථා තත්ත්වය අවබෝධ කරගන්න තියෙන උත්සාහයක් දරනවා නම් අන්න ඒවයේ චලන ස්වභාවය අවබෝධ වෙනවා. දැන් මේ චලන චිත්‍ර ආදී කෙරෙන්නේ ස්ත්‍රී ආරූපයක් වේගයෙන් යැවීම තුළින් යම්කිසි මෝහනයක් ඇති වෙන නිත්‍ය සංඥාවක් ඇති වෙන ඒ රූප කෙරෙහි සමහර විට යාන්ත්‍රික දෝෂයකින් හරි ප්‍රමාදයකින් හරි ඉති ගමන් ඒ අවබෝධ වෙනවා මෙතන මේ රූප සමූහයක් මෙතන යන්නේ කියලා. නමුත් අර ඝන සංඥාව ඇති කරවන මායාවක් මේ විඥානයේ තැන්පත් වෙලා තියෙන මායාකාරී ස්වභාවයක්. ඒකයි බුදු පියාණන් වහන්සේ සමහර අවස්ථාවල දක්වනවා මේ ඇසත් අනිත්‍යයි රූපේනුත් අනිත්‍යයි. ඊළඟට ඒ දෙක නිසා ඇතිවෙන චක්කු විඤ්ඤාණය කියලා කියන ඇස පිළිබඳ විඤ්ඤාණය. ඇස තියුණු පමණට මේ ඇසේ කෙනෙක් දකින්නව නෙවෙයි, රූප තියුණු පමණට දකින්නවත් නෙවෙයි. ඇසත් රූපයක් යම් අවස්ථාවක මෙනෙහි කිරීම තුළින් එකතු වුණු අවස්ථාවේ ඔන්න ඇස පිළිබඳ විඤ්ඤාණයක් ඇති වෙනවා. ඊළඟට විඥානන් වහන්සේ ප්‍රකාශ කරන ඇස පිළිබඳ විඤ්ඤාණයක් අනිත්‍ය. ඊළඟට ඇස පිළිබඳ විඤ්ඤාණයක් ඇති වෙලා ඒක තුළින් ඊළඟට ස්පර්ශයක් මත වෙනවා. යම්කිසි ගැටීමක් ඇති වෙනවා. ඒකත් අනිත්‍යයි. ඊළඟට ඒ ගැටීම නිසා යම් නම් වේදනාවල් ඇති වෙනවා. ඒවත් ඒ වගේම අනිත්‍යයි. අන්න ඔය විදිහට බුදු පියාණන් වහන්සේ මතක් කරලා දෙනවා ඒ සිදුවෙන ප්‍රියාමියම අසත් රූපيات ගැටීම නිසා ඇති වෙන ක්‍රියා දාමය තුලම තියෙන අනිත්‍යතාව සසල වෙන වෙනස් වෙන අඥාකාරීටපත් වෙන විපරීතභාවයටපත් වෙන සත්‍යයක් තියෙන්නේ. එතකොට කොහොමද ඒවා නිසා ඒ ඇති වෙන වේදනාවන් අවසානයේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අසත් රූපයන් නිදසුනක් වශයෙන් කියනවා නම් අසත් රූපيات ගැටීමෙන් නැති වෙන විඥානයත් අනිත්‍යයි. ඒ විඥාන නිසා ඇති වෙන ස්පර්ශයත් අනිත්‍යයි. ඒ ස්පර්ශය මුල් කරගෙන ඇති වෙන වේදනා ආදිය කොහොමද නිත්‍ය වෙන්නේ? සැප දුක්ඛෝ මධ්‍යස්ථෝ වේදනාවක් ඒවා හැම එකක්ම අර විදිහටම වෙනස් වෙන ස්වභාවයක්. ඒ විදිහට ඒ අවබෝධය එනකොට තමයි අන්තිමට අර ඒ ඇල්ම ගිලිහිලා යන්නේ. දැන් පොතපතේ නම් සාමාන්‍යයෙන් සංයෝජන කියන එක තෝරන්නේ බොහොම සරල හැටියට. නිවන් දකින්න ඕන නම් දස සංයෝජනයක් කඩා ගන්න ඕන කියලා. ඒක පාට ඔය 10 කියාගෙන යන්න පුළුවන්. මොනවාද 10? සමහර මේ පින්න තුන හලත් ඇති නිවන කරා යන ඒ ලෝකෝත්තර මාර්ග තුලින් බැමි හතරට බැඳිලා තියෙන බැමි 10ක් කඩන්න තියෙනවා. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය, කාමරාගය, ව්‍යාපාදය, ඔය විදිහට නම් දක්වනවා රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියලා සංයෝජන වශයෙන් මේව දක්වනවා. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මේ අර කියාවු රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධය ආත්ම වශයෙන් ගැනීම. ඒක එකක් හතර ආකාරකින් ආත්ම හැටියට කලකනවා. ඒතන තියෙන ඒ ඝන සංඥාව. ඊළඟට ඒ වගේම විචිකිච්ඡාව. මම මා කියන එක දැඩිව ගන්නවා. මේ තමන්ගේ ශරීරය අනුව මේ මා කියන කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන මම අතීතයේ හිටියද අනාගතයේ ඉන්නවද ඔය ආදි වශයෙන් විචිකිච්ඡා දෙගිඩියාවලක පෙරළුම් වෙමින් ඉන්නවා. ඒක තුලින් දෘෂ්ටි මවා ගන්නවා. එකක් හතරට බඳින දැම්මා. ඊළඟට සීලබ්බත පරාමාස කියලා කියන්නේ යම් කෙනෙක් කල්පනා කරනවා ඒ දුෂ්කර වෘත ආදිය. අයවා අතුණි ඒ සමහර බමුණු එහෙම ඊතල වතුර ගැලිලා ඉන්න. එහෙම නැත්නම් නිගන්ඨ වෙන නානා ප්‍රකාරක ඈත දුක් වීම ආදිය තුලින් ඒවා දැඩිව ගැනීම තුලින් ඒ මේක ප්‍රත සීලබ්බත ආදිය දැඩිව ගැනීම තුලින් නිුක්තිය ලැබෙනවා කියලා. ඒකත් බන්ධනයක් අන්තිමට. ඊළඟට කාමරාග කියලා කියන එකකින් කවුරුත් දන්නවා යන්නර කියාපු හැලයට පහලට අදින බලවේගයක් ඒ වගේම ව්‍යාපාද කියලා කියන්නේ ද්වේෂය ඇලීම් ගැටීම් දෙක ඊළඟට කියන්නේ වඩාත් සියුම් වූ ඒ සංහායම ස්වરૂපයන් තමයි රූප රාග අරූප රාග වශයෙන් තියෙන දීර්ඝ කාලයක් මේ සංසාරයේ ගත කිරීම නිසා සත්‍යාගයේ සිත් තුළ මේකුත් විදිහේ චිත්තජ රූපමවන ශක්තියක් තියෙනවා ඒවා අන්තිමට අල්ලන්නේ අර බාහිර දේවල් අතහැරියත් මේක නිසා තමයි දැන් මේ ලොකු ධ්‍යාන සත්‍ය ලැබුවා ඒ ඇයිද තියෙනවා යම් කිසි ඇතුළතින් මයන ආසාවල් සියුම් ආසාවල් වගේ. ඒවට අනුරූප හැටියට තමයි ඔය බ්‍රහ්ම ලෝකාදී නැවෙන්නේ. මේ වගේ මහා භයානක තත්ත්වයක් මේ භවය තුළ තිබෙන්නේ. මේකෙන් මෙදෙන්නේ බෑ මේකට. සමහරු ඒවයි ගිහිල්ලා හිරවෙනවා. රූප අරූප ආදී වශයෙන් සියුම් සංහාවක්. ඊට ඒ සියල්ලේ මුතුතිපලයක් වශයෙන් මානෙ උද්දච්ච අර දෙකක් කියලා ගන්න මානෙ අරදරයි ගින්නයි වෙන් කළා ගත්තා වගේ ඒ නිසාම ඇති වෙන උද්දච්ච නොසංසුන්තාව අවසානයේ අවිද්‍යාව කියන එක අර අන්න අර ඒක තුලම තමයි තියෙන්නේ සත්‍යය දිච්චෙන් පටන් ගන්න ඒ නිත්‍ය සංඥාවේ අවසාන කෙලවර තමයි. ඒ නිත්‍ය සංඥාව සම්පූර්ණයෙන්ම ඉවත් කළ අවස්ථාවේ තමයි මේක ලෝකයේ ශූන්‍යත්වය හිස් බවය තියෙන්නේ. ඉතින් අන්න ඒ දෙක ඒ සංයෝජන 10 ගැන කතා කරනවා නම් ඒක අර ඒ මාර්ග ඥානවලදී නැති වෙන දෙයක් හැටියට පෙන්වුම් කරන්නේ. නමුත් ඊට වඩා යෝගාවචරයට ප්‍රත්‍යක්ෂ වශයෙන් භාවනාවට උපකාර වන වචනයක් හිත ගත්තොත් මේ සංයෝජනය කියන එක අන්න දැන් අර බුදු පියාණන් වහන්සේ කිව්ව ආකාරයට මෙතෙන්දී මේ සූත්‍රවල අසයි රූපයයි කනයි ශබ්දයයි නහයයි ගඳ සුවඳයි දිවයි රසයි කයයි ස්පර්ශයයි සිතයි සිතිවිලි කියන ඒවා ඒ දෙක අතර තිබෙන බන්ධනය. තවත් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලා අමතලා ප්‍රකාශ කරනවා මානිනි මම නුඹලාට දෙකක් කියන මේ දෙකක් කියනවා කියලා දුවහම නැහැ කිසි දෙයක් හිතන්න පුළුවන්. නමුත් මෙතනත් මේ විදිහට බුදු කියන මාසේ මේ දේශනා ඉදිරිපත් කරනවා. මන් දෙකක් කියනවා. මොකද්ද දෙක? අසයි රූපයයි කනයි ශබ්දයයි නැහැයි ගඳ සුවඳයි දිවයි රසයි කයයි ස්පර්ශයයි මනසයි සිතුවිලි. එහෙම කියලා නවත්තන්නේ මහණෙනි ඔය දෙක ඇර වෙන දෙකක් ඇතේ කියලා යම් කිසි කෙනෙක් ලෝකේ කියනවනම් ඒ කෙනාගේ ඒ කතාව එහෙම් පිටිම නිෂ්ඵල කතාවක්. ඒකට සාධකයක් වන්නත් කියයිදද? මේින් තෙන්නු කරන්නේ බුද්ධ ඥාන වහන්සේ නියම දෙක මෙච්චර. මුළුමහා දෙකක් හැටියට ද්වේතාවක් කියලා ගත්තොත් දෙකක් කියලා ගත්තොත් ඔන්න ඔය දෙගිඩිය ඔය දෙකකට බෙදීම. අසරූපයෙන් වෙන් කරගත්තා. කන ශබ්දයෙන් වෙන් කරගත්තා. ඒ වගේම නැහැය ගඳ සුවඳින් වෙන් කරගත්තා. ඒ එක එක දේවල් හැටියට ගත්තා. ඔන්නේ දේවල් කියන හැඟීම දැන් මේ කියන ටික මේ පින්නතුන්ගේ ඉගෙනීම් මට්ටම් කොච්චර හෝ වේවා අර අපියාපු දස සංයෝජන කතාව සමහර විට ඔය පොතපත කියවපු අයට තේරෙන්න පුළුවන්. නමුත් මේ කතාව මේ හැම කෙනාම අර කියාපු ආයතන වල කලමනාකරණය කරන අයනේ. එතකොට ඒක අර නොකලමනාකරණය අතහැරලා කලමනාකරණය කරන්න නම් මෙන්න මේ අවබෝධය ඒ ප්‍රත්‍යක්ෂ කරගන්න බලන්න. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ යම් කාලයක් අපි අසත් රූපයෙන් කරගන්නවා නම් අනත් ශබ්දයෙන් කරගන්නවා නම් ඒ තා කර්මන්දනේ ඒ තා ඒ අර ගැටීමක් පිළිබඳව අදහසක් තියෙනවා. ඉතින් ඒකයි අර දෙකක් කියලා කියන්නේ. ලෝකයේ තියෙන්නේ දෙකක් කියලා කියනොත් මොන්නේ ඔය සිදියේ දෙකට බෙදීමක් තියෙනවා. ඉතින් ඒ බෙදීම තුල තමයි දැන් අපි කිව්වා අර වේදිච්ච ගස් දෙකක් ගල්ගින්නක් ඇති වෙන්නේ ඒ වේදිච්ච ගස් දෙකක් ගැටීම. ගැටිලා අම්මා අවස්ථාව දිනක් පහල වෙනවා. ඒ විදිහමයි බුදු පියාණන් වහන්සේ මේ විඥාණය කියන ගැන ප්‍රකාශ කරලා තියෙන්නේ. නිකම්ම විඥාණයක් කියලා දෙයක් නැත. විඥාණය කියලා ධම්මයෙන් වින වෙනම දෙයක් නැත. එක්කෝ ඒක චක්කු විඥාණය වෙන්න ඕනේ. ඇස පිළිබඳ විඥාණය වෙන්න ඕනේ. එහෙ නැත්නම් සෝත විඥාණය කියලා කියන කන පිළිබඳ විඥාණය වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඝාන විඥාණය කියලා කියන නැහැ පිළිබඳ විඥාණය වෙන්න ඕනේ. එහෙම නැත්නම් දිව පිළිබඳ විඥාණය වෙන්න ඕනේ. විභා විඥාණය. කාය විඥාණය කියලා කියන කය පිළිබඳ විඥාණය. එහෙම නැත්නම් මනෝ විඥාණය වෙන්න ඕනේ. ඔය විදිහේ විඥාන හයක් තියෙනවා. නිකං විඥාණය කියලා එකක් නැහැ. ඒකත් එක් අවස්ථාවක උපමාවකින් දක්වනවා. දැන් නිකං ගින්නක් කියලා නෑනේ. එක්කෝ එකට අපි කඩදාසි ගින්නක් කියන්න පුළුවන්. ගර ගින්නක් කියන්න පුළුවන්. ඒ විදිහට ඒ යම් යම් උපාදානයක් ඒකට ඉන්ද්‍රියක් ආශ්‍රයෙන් ගින්නක් ඇති වෙනවා නම් ඒකට ඒ නම ව්‍යවහාර වෙනවා. නිකං ගින්නක් කියලා දෙයක් ලෝකේ නෑ. ගිනි කූරෝමක් ගත්තට පස්සේ ඒ ගිනි කූරු ගින්නක් කියලා ඊළඟට ගන්නවා. ඔන්න ඒ විදිහේ තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ විඥාණය කියලා කියන්නේ අන්න ඒ විදිහට ඒ ලෝකයා තුල තියෙන මොනම ස්වභාවයක් වෙන් කරගන්නේ. ඒ වෙන් කරගැනීම තුලින් තමයි ඔන්න ඊළඟට ගැටීම තියෙන්නේ. ඉතින් යම් අවස්ථාවක තේරෙනවා නම් අර මේ ගස් දෙක ගැටිලා ගිනි ගැටට පස්සේ ගස් දෙකත් පිච්චිලා ඉවරයි. ඊළාට ඒකට අහුවෙන දෙයක් ඉදිරියට යන්නේ කුළුස්ස. එහෙනම් ඒකත්ම කුළුස්ස යනිහාට තනිකර ගිනි ජාලාවක් හොඳ ලස්සන මල් ගස් තියෙන්නේ නැති ඇති හොඳ පළතුරු තියෙන්නේ නැති අර කැලේ. නමුත් ඒ ඔක්කොම අන්තිමට දර. ගින්න ඉදිරියට ඒ ඔක්කොම දර. ඒ වගේ දර යන ඕක දෙකල වෙන්න ඕන අර සංඝයා වහන්සේ ඊළාට කල්පනා වැටුනේ. මේ ගින්නේ මේ වගේම තමයි මේ විදර්ශනා ඥානය කියන එක. අහුවෙන ඔක්කොම සංස්කාර කුළුස්ස යනවා. අහුවෙන දේවල් ඉදිරියට කුළුස්ස යනවා. කුළුස්සන්නේ මොකකින්ද? අන්න අර අනිත්‍ය සංඥාව. අනිත්‍ය සංඥාව තුලින් ඒක හරි ප්‍රබලයි. ඒ මේ හැම එකක්ම අනිත්‍ය කියන අපි ඒක හොඳට හිතට කායදීම අවස්ථාවේ යොන්න. අර දෙකක් කියලා ගන්න නැතුව මෙතන හිතිරිම ගිනි ගොඩක් අර කවිය කියනා වගේ දර ඇස ගිනි ඇවුරුණු කරණි බඳේ ගිනි මිස දරයයි යන්නම නේද එමෙලෙස එක්කට වදහල මොනිදේ දුක මේ කණිකර දුකක් හැටියට තේරෙනවා. එතකොට වෙනින් කරලා ගන්න තාක් අර දෙක ඊළඟට ඒකේ ප්‍රියමනාප ආදී වශයෙන් බෙදලා මේකත් විදියට ඇලුම් භෝගයතුන් නැති කරගන්න. එහිම ප්‍රතිඵලයක් තමයි දීර්ඝ කාලයක් සංසාරේ නිසා ඇති කරගන්න කුසල් හෝ අකුසල් වේවා පින් හෝ පව් හෝ වේවා ඒවා තුලින් ලෝකමවමව මේ සත්‍ය අනන්ත කාලයක් සංසාරේ යනවා. අර සංයෝජන පහෙන් අර මුල් පහ දක්වන්නේ ඕරම් භාග්‍ය සංයෝජන කියලා. පහලට අදින බලවේග ඔක්කොම අපාය වලට ඒ විදිහ පහක් භව වලට අදින සංයෝජන ගොඩකුත් තියෙනවා. ඉහළම බ්‍රහ්මලෝක වලට අදින විදිය මේ නූසූත්‍රිකුත් තියෙනවා. ඉතින් මේවට ඇදී සංසාරයේ දීර්ඝ කාලයක් සත්‍යය හදගෙන බුදු පියාණන් වහන්සේ මෙන්න මේ ගින්න පිළිබඳ දර්ශනය දුටා. ඒකට මේ ගින්න පිළිබඳ දර්ශනය සාමාන්‍ය ලෝකයා ඒක තුල බය වෙලා දැන් අර ලැබු ගින්නෙන් මේ දෙවිලා හිටිය දෙවිණයි කියලා ඒ ඉක්ෂුන් වහන්සේ එතනින් සතුටුුනේ නැහැ. ධම්මන් අර ගල උඩට නැගලා ධම්මන් ලැබු ගින්නෙන් දෙවිණා කියලා එතනින් සතුටුුනේ නැහැ. තමන් ආයෙ වැඩේ කල්පනා කරා. මේක තුලින් ප්‍රයෝජනය ගත්ත අර දර්ශනේ විදර්ශනාවක් බවට හරවලා තන්නේ ගින්න අහුවෙන දෙයක් දව යන්න වගේ තමයි විදර්ශනා ඥානය. ඒකට අහුවෙන හැම සංස්කාර කොටසක් දකින්නවා. අනිත්‍යයි වෙනස් වෙන සුළුයි සැලෙන සුළුයි අන්‍යාකාරයකට පත් වෙන සුළුයි කියන ඒ අවබෝධයේ ගැඹුරට යන්න අන්න අර ගැම්ම නැති වෙනවා. අර ගැම්ම නැති වෙන බන්ධනය නැති වෙනවා. ඉතින් මෙන්න මේ අවබෝධයට උපකාර වෙන භාවනා මාර්ගය මොකක්ද? එතනයි ආයෙත් ප්‍රශ්නය තියෙන්නේ. විවිධ භාවනා මාර්ගයක් තියෙනවා. ඇතැම් කෙනෙක් කල්පනා කරනවා දැන් මේ හිත යන යන හැටියට අපි බලාගෙන හිටියාම අපිට මේ හිතේ தත්ත්වය අවබෝධ කරගන්න පුළුවන් කියලා. හිත දුවන හැටි හිත ඔහේ දුවන්න ආරිනවා. දුවන්න ඇරලා ඒක කවදාහරි අපිට අවබෝධයයි කියලා. ඒක හරි ක්‍රමේ නෙවෙයි. ඒකටත් අදිම උපමා බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙන සාම වටිනා උපමාවක්. ඒත් වශයෙන් ඒක බොහොම හිතන්නේ ගැඹුරුයි ඒක. බුදු පියාණන් වහන්සේ උපමාවක් දෙනවා මෙහෙම මහණෙනි. අදිම උපමාවක් ඒක දෙන්නේ ඔන්න යම් කෙනෙක් යම් මිනිසෙක් නයික් පඳිනවා වැඩි වැහැණකින්. ඊළඟට සිඹුලෙකුත් පඳිනවා ඒ වගේ. ඊළඟට පක්ෂියෙකුත් ඒ වගේම රැහැණකින් පඳිනවා. බල්ලෙකුත් ඒ වගේ රැහැණකින් පඳිනවා. හිවලෙකුත් ඒ වගේ රැහැණකින් පඳිනවා. ඊළඟට වඳුරෙකුත් අර වගේම රැහැණකින් බැඳලා ඒ හය දෙනාම අර රැහැන් හය එකතු කරලා ගැටයක් ගන්නවා වැඩි. ගැටයක් ගහලා ඔහි අතාරිනවා. අතාරියට පස්සේ මොකද වෙන්නේ? අර හය දෙනා හය පැත්තකට අදිනවා. නයා හුඹහට අදිනවා. කිඹුලා වතුරට අදිනවා. ඊළඟට පක්ෂියා අහසට අදිනවා. බල්ලා ගමට අදිනවා. හිවලා සුහුණට අමු සුහුණට අදිනවා. ඊළඟට වඳුරා ගැලියට අදිනවා. හය පැත්තකට අදිනවා. දැන් මේ රැහෙන් හයෙන් බඳලා ඉන්න කස්තු ටික හිතා ගන්න. මේ හය දෙන ආදීන ඊළඟ බුදු පියාණන් වහන්සේ කියන ඔහොම ඇදලා වෙහෙස වෙහෙස වෙලා එක එක පැත්තකින් ඇදී යනවා ඇති. කොහොම වෙහෙස වුණාට පස්සේ යම් සතෙක් ඔය හය දෙනාගේ යම් සතෙක් වඩා ශක්තිමත් නම් ඒ සතාට අනුව අර ඔක්කොම ටික ඇදිලා යනවා. අපි හිතමු සිඹුලාගේ ශක්තියට අර ඔක්කොම යට වුණා කියලා. ඔන්න සිඹුලා ඊළඟට අර ඔක්කොම වතුරට ඇදගෙන යනවා. මේ උපමාවක් මේ දෙන්නේ. ඉතින් ඊළඟට අන්න ඒ වගේ තමයි දැන් එතන කියන්නේ ඒ සත්ත්වයින් හය දෙනාට අයිති වෙනම ගොදුරු විශේෂ ගෝචර විශේෂ කියලා කියන්නේ ඒගොල්ලන්ගේ ගොදුරු බිම් වෙනස්. නයාගේ ගොදුරු බිම් හොයවා ඒගොල්ලන්ගේ වාසස්ථාන වෙනස්. ඒ නිසා ඒ පැති වලට අදිනවා. මේ දීප උපමා මොකක්ද මේ? මේ කියආපු අර ආයතන හය ගැන මේ කියන්නේ. ඇසයි ඇසකනන ආසේ දිවකය මන. ඒකට උපමා හැටියට මේ දෙන්නේ. ඉතින් ඔන්න ඔය උපමා එතන ඉවර වෙන්නේ එහෙම ඇදගෙන යාම ওই தත්ත්වය ඇති වෙනවා. ඊළඟට කියනවා යම් කිසි කෙනෙක් ඒක තුලින් වෙන ඒකේ අවසානයේ දක්වන්නේ ඒක කොටින්ම කියතොත් ඉන්ද්‍රිය අසංවරයේ ඉන්ද්‍රිය සංවරයේ වෙනස දක්වීමටයි එකෙන්නු කරන්නේ. ඉන්ද්‍රිය අසංවරය පිළිබඳව තමයි අන්න අර කියාපු ප්‍රමාව. ඔකේ යන්නේ ඇරියොත් වැඩිින් ගැටයක් ගහලා මේ හැම බැඳලා. ඔන්න ඔහේ යන්නේ ඇරියොත් අන්තිමට ඇදලා ඇදලා ඊයතට මෙයතට දැලා එක්කෙනෙක් කවුරු හරි දිනන. එයාට ඔස්සේ ඇදිලා යනවා. අහිත දිහා බලන් හිටියොත් වෙන්නේ ඔන්න ඕක. එතන ඊළඟ බුදු පියාණන් වහන්සේ කියන්නේ අන්න කායගත සතිය නොවැඩි වූ කෙනාගේ සත්‍යය යන්න දක්වන්නේ. කායගත සතිය යම් කෙනෙක් නොවැඩුවා නම් ඒ තැනත්තාගේ අර ආයතන හයේ ක්‍රියාකාරීත්වයයි අර කියාපු උපමාවෙන් දක්වන්නේ. ඔන්න ඊළඟට දක්වනවා කායගත සතිය වැඩි වූ කෙනා ඒ තුලින් ඇති කරගන්න සංවරය පිළිබඳ උපමාව. ඒ තරම දුරට අර උපමාව තමයි ගෙනියන්නේ. යම් කිසි කෙනෙක් අර වගේම නායක ග්‍රහණයෙන් බඳිනවා කිඹුලෙක්, පක්ෂියෙක්, බල්ලෙක්, හිවලෙක් ඊළඟට වඳුරෙක්. ඒ හය දෙනා රැම් වලින් බැඳලා නදී ගැටයක් ගහනවා වෙනුවට මොකද්ද කරන්නේ? හොඳට හයිය ඇති කණුවක බඳිනවා. හොඳ හයිය ඇති කණුවක බඳිනවා. ඉතින් අර හය දෙනා අදිනවා 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 වහන්සේ නැතන් අදිනවා. ඇදලා ඉවරලා මොකද්ද කරන්නේ? හය දෙනාම ඇවිල්ලා ලගිනවා. කන්නත තියෙ කියලා තමයි ලස්සන වචන කීපයක් ගන්නවා. ඒකත් කියන්නේ ඇ කන්නත ඇවිල්ලා හේ කියලා ඒ ළඟ ලගිනවා ඒ හය දෙනා. මහන්සි වෙලා ඉන්නේ. මොන වෙනද හිතා ගන්න එතකොට. එතන කියන්නේ ඉන්ද්‍රිය සංවරය. අයිලඟට බුදු පියාණන් වහන්සේ දක්වනවා ඒ දෙවෙනි උපමාවන්ව තමයි කායගත සතිය වැඩි වූ පුද්ගලයාගේ සත්‍යය එක. අර ඉන්ද්‍රිය කොයි පැත්තට ඇද්දත් අන්තිමට ඇවිල්ලා කමතහන් කනුවට ළඟට ඇවිල්ලා නවතින. අන්නේයි කියන තුනි දැන් ඔය ඇතන් කෙනෙක් කර කියාපු විදිහට හිත යන්නේ ඇරලා උහි එනේන හිතවිලි වලට ඉඳ දීලා මේක කවදා හරි අපට අවබෝධයක් වෙයි කියලා හිතාගන්න ඒ පිළිවෙල තමයි මුලදි කිව්වේ. ඒ වෙනුවට බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මේ කායගතකෙන් නම් ඉදිරිපත් කරන්නේ කොටින්ම කියතොත් කායගත සතිය තහසු වෙන භාවනා රාශියක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි 23 කොටස ගැන කියනවා. ඒ ඇරෙන්න සමහර තැන්වල ඒ කායගත සතියට අතු ගන්න පුළුවන් ඒ කායේ ස්වභාවය දැකෙන අසුතුබාධි කොයිවත්. ඉතින් කොයිවත් නැක් හෝ ඒවා යම්කිසි ස්ථාවරයක් මොනතර වෙනස හිතාගන්න කියන්නේ. යම්කිසි ස්ථාවරයක් තියෙන්න ඕන මේ විසිරෙන සිත්, ඉන්ද්‍රිය හය ආස්තයෙන් විසිරෙන බලන හිත රඳවාගන්න යම්කිසි කමතහනක් අවශ්‍යයි. කමතහන කියන වචනේ පවා අපි දැන් ඒක මේ කාලේ සංකරණි වචනවල අර්ථය ඒ තරම් නොතේරෙන නිසා අපි ඒක කාලානුරූප තම අවස්ථාවල සිංහල කළ දක්වල තියෙනවා. කර්ම කියන්නේ වැඩ නම්, ඛාන කියන්නේ තැන නම්, තැන හෝ පොළේ කියලා කියන්නේ. එතකොට කමඨාන කියලා කියන්නේ, සම්මඨාන කියලා කියන්නේ වැඩ පොළ. ආධාරින වැඩ පොළ. වැඩ පොළක් වැඩක් රස්තාවක් නැති කෙනා අයාලේ යන සුද්ධලේක් නේ. ඒ වෙනුවට වැඩ පොළ තියෙන කෙනා වැඩ පොළ ගැනනේ හිතන්නේ, වැඩ පොළටනේ හිත යොදන්නේ, වැඩ පොළටනේ යන්නේ. අන්න ඒ වගේ එතකොට අපේ නිවන් සඳහා වැඩ කරන යෝගාවචරයට අයිති වැඩකොළ තමයි කම්මස්ථාන කායගත. එතකොට කායගත සතිය වැඩි වෙනාට අන්න අර කියපු ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න පුළුවන් බව මෙතන බුදු පියාණන් වහන්සේ මේ සංකීර්ණ උපමාවෙන් දක්වන්නේ. සංකීර්ණ කියලා කිව්වේ ඒකේ අර්ථය ගැඹුරු නිසායි. නමුත් බැලුවාම සරලයි. ඉතින් හතුන් හය දෙනාගේ උපමාවෙන් දක්වන්නේ ඇස කන නාසය දිව කය මන. අපි දැන් පංචේන්ද්‍රිය ගැනනේ බොහෝ දෙනා කතා කරන්නේ. සමහරු පහකට පමණක් සීමා කරලා මේ දීටි කරගන්න බලනවා. මේ සංසාරයෙන් විමුක්තිය සඳහා මේ අපිට අපි සාමාන්‍ය ලෝකයා දැන් සම් රටවල් වල ඉන්ද්‍රිය කියලා ගන්න මේ පංචේන්ද්‍රිය. ඉන්ද්‍රිය පහයි. බෞද්ධ දර්ශනයේ තියෙන විශේෂත්වය තමයි ඉන්ද්‍රිය හයක් ගැන කතා. පහක් නෙවෙයි හයක්. ඒකට මනස අතහරින්න බෑ. මනස තුල තමයි ඔක්කොම තැන්පත් වෙලා තියෙන්නේ. කොයි තරම්ද කියන්නේ එතෙන් යම් කිසි අවස්ථාවකදී කියනවා වාසිය උපමාවක් දෙනවා. එතෙන් තැනක ඒකට ගැලපෙන අනුමානාවක් දෙනවා. මේ ඇස කන නාසය දිව කය කියන ඒ ඉන්ද්‍රිය පහ ඒවාට අනුරූප වූ ගොදුරු අනුභව කරනවා. ඇස රූප අනුභව කරනවා. කන ශබ්ද අනුභව කරනවා. ඇස ශබ්ද අනුභව කරන්නේ නැහෙනි. එකකට එකක් අදාළ ආවේනික ගොදුරු බින් තියෙනවා. නැහැය ගඳ සුවඳ අනුභව කරනවා. නමුත් ඒ ඔක්කොම අනුභව කරපු ඒවා ගෙනල්ලා තැන්පත් කරන්නේ මැදින් සිටින් තින මන ඉන්ද්‍රියයි. මනසට ඔක්කොම එකතු වෙලා යනවා. එතකොට අනන්ත කාලයක් අපි මේ සංසාරේ ගත කළා නම් ඒ හැම එකකම ඒවා තැන්පත් ඒවායේ සංඥාවල්, සියුම් සංඥාවල්, ආසව අනුසය ආදී නිතික සියුම් වචන වලින් දක්වන ඒ ටික අපේ මේ විඥාණය තුල ගැබ්බෙලා තියෙනවා, අපේ සිත තුල ගැබ්බෙලා තියෙනවා, මනස තුල ගැබ්බෙලා තියෙනවා. ඉතින් අන්න ඒක ඉතාමත්ම සියුම් බන්ධනය. මනසයි ධර්මයයි සිතයි හිතවිල්ලයි අතර පෙළෙනවා. එතකොට ඉන්ද්‍රිය වශයෙන් බලනකොට ආයතන වශයෙන් බලනකොට හයක් තියෙනවා මෙතන. බෞද්ධ දර්ශනයට අනුව ඒක නිසා පහට විතරක් සීමා කළ මේ ප්‍රශ්නේ දෙන්න ගන්න බෑ. එතෙන් කෙනෙක් මේ ලෝකයේ තියෙන ඒ පහ විතරක් පහින් බේර ගන්න බලනවා. එහෙම ලේසි නෑ මේක. සියුම් එක තමයි මේ මනසෙයි අනන්ත කාලයක් තිස්සේ අනිත් පහෙන් ලබාගත්තු දේවල් ඒ ගොදුරු අනුභව කරලා ඇවිල්ලා ඒ වයින් ලබාගත්තු සංඥා මට්ටම් ඔක්කොම අංශය ආදී ඇවිල්ලා හිතේ තැන්පත් වෙලා තියෙනවා. මනස ඒ අතින් ඉතාමත්ම සියුම්. ඒක තමයි ඒක මනස හැම එකකටම මූලය කියලා කියන්නේ. මනෝ පුබ්බංගම ධම්ම. අවසාන වශයෙන් ඒ අර මනස සිටිවිල්ල අතර සුදුම පෙරලියක් තියෙනවා. ඉතින් මේ හැම එකක්ම අවබෝධ කරගන්න නම් අන්න අර අනිත්‍ය සංඥාව මෙතෙන්ට ගෙනින්න ඕන. ඒක අවබෝධ කරගන්නේ මේ ශරීරයේ අර කියාපු විදියට රූපයක් අසත් රූපයක් කනක් ශබ්දයක් හැම එකකම මෙතෙක්ගත්තු නිත්‍ය සංඥාව වෙනුවට අනිත්‍ය සංඥාව වැඩෙන හැටියට තමන්ගේ මානසික කාර්යයම කරන්න ඕන. අර නොකලමනා කර්මය තුලින් තමයි අසංවරයේ. නියම කලමනා කර්මය කරනවා නම් මේ ආයතන පිළිබඳ එතකොට සමස්තයෙන් අර විදර්ශනා ඥාන පවමතු කරගන්න පුළුවන්. දැන් විදර්ශනා ඥාන ආදී ගැන කියනකොට තමයි කියන්නේ තුන්වහලක් ඇති. මේ අනිත්‍යතාව කියන එක ඊට වඩා සවිස්තරව කියනවා නම් එතන තියෙන්නේ ඇතිවීමයි නැතිවීමයි. උදයබ්බය කියලා කියනවා. ඇතිවීම නැතිවීම රාශියක්. මුළු මහත් ලෝකෙම තියෙන්නේ ඇතිවීම නැතිවීම ටිකක් විතරයි. ඒක පේන්නේ නෑ. අර ඝන සංඥාවේ ඝන සංඥාව කියලා කියන්නේ මේක නිත්‍ය සංඥාව. නිත්‍ය හැම දෙයක්ම නිත්‍යයි කියලා කියන හැඟීම අනුව ලෝකයේ දිහා බලන අවිද්‍යාවෙන් ඇසුණු මුලා වූ පුද්ගලයාට මේ හැම එකක්ම තියෙනවා කියලා හැඟීම තියෙනවා. මේ ශරීරේ කුඩුවක් තියෙනවා කියන රූපය තියෙනවා, ශබ්දය තියෙනවා. ඒ විදිහ හැඟීමක් තියෙනවා. නමුත් අර ගැඹුරින් සතිය සම්පජාන්නේ යොදල සමාධිමත් මේ ඒ එක එකක් ගැන මෙනෙහි කිරීම තුළින් යම් අවස්ථාවක අවබෝධ වෙනවා මෙතන තියෙන්නේ චලන රාශිය. අර චලන චිත්‍රය ගැන කිව්වා වගේ චලන රාශිය. සියුම් චලන රාශිය. ඒක තැනකම මේක නිත්‍ය හැටියට ගන්න දෙයක් නෑ. මේ පැත්තේ තියෙන ඇතුළත තියෙන චන්නාසය පිළිම තියෙන චන්නාසය අපේ අවිද්‍යාව නිසා ඒවා වෙන් කරගන්නේ ඇසේ කියලා රූපේ කියලා ඒ හැම එකක්ම මොහොතක් පාසා වෙනස් වෙනවා බුදු පියාණන් වහන්සේ මෙරිඟු ආදීන සුත්තුමා දෙන්නේ ඒකයි ඒ හැම එකක්ම මොහොතක් පාසා වෙනස් වෙනවා නමුත් අවිද්‍යාව නිසා ලෝක සත්‍ය අධීත කාලයක් දැන් අවිද්‍යාව නිසා මේ හැම එකක්ම ධන සංඥාවෙන් දෙඩිව ගන්නවා ඒක තුඩින් අන්න ඊළඟට තමයි ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් අර විදිහට ගැටිලා ගිනි ගන්න පටන් ගන්නවා ඉතින් අවබෝධය වෙනකොට අන්න යම් කිසි ආකාරයකට තේරෙනවා මෙතන තනිකර ගිනි ගොඩක් නිසා වෙන් කරගන්න දෙයක් නැහැ ඉතින් ඒක කරා යන මාර්ගයයි ඔය සමතන කියලා අපි කිව්වේ යම් කිසි හිත සංපත් කර ගැනීමට දැන් අර කණුවක් කියලා කිව්වේ දැන් හරකේ කණුවක බැඳලා කුඹරක් එකක් ළඟ ඉන්නකොට හරක කොච්චර ඇද්දත් එහා කුඹරට ඇත්තට රැදෙන්න බෑනේ සායිත් ඇවිල්ලා එතන ළඟින් දැන් කමඨාන ගැන දැන් පොත්පත් වල තියෙන්නේ ඒකයි කමඨාන කියන එකේ කණුව හැටියට දැන් විදිහක් වෙනවා ඒ කණුව උපකාර වෙනවා සාවරයක් වශයෙන් අර දුවන හිත මෙල්ල කරගන්න දැන් කුළුගණෙක් දුවනකොට ඒ රෑනේ එල්ලුනොත් කිසි ගැම්මක් නැතුව හේතනත්තාට මහ විපත්තියකටපත් වෙන්න සිද්ධ වෙනවා නම් කිසි ගැම්මක් අවශ්‍යයි අන්නේ ගැම්ම ගැන තමයි අර සමාධිය විත සමාධිමත් කරගන්න උත්සාහයක් කරන්න ඕනේ. ඒකට උපකාර වෙනවා යම් කිසි කමතහන. අර කයේ යම් කිසි කොටසක්. කෙස්ලොම්නිය දත්තාදී යම් කිසි කොටසක් හොයවා නැත්නම් අසුබ ඔය ඉදිනුනෝ ආදී ශරීරය පිළිබඳ යම් කිසි දයක් හොයවා කමතහනක් කර්මස්ථානයක් හැටියට ඒකට සිත ගේන්න බලන්න ඕනේ. දුවන හැම වෙලාවකම. ඒකට තමයි අන්නාර කියාපු දෙවෙනි උපමාව කිව්වා ආකාරයට. අර හය දෙනා මේ අතර දුවන මේ අතර දුවන දුවන වෙලා වෙනද වෙලා අන්තිමට කොහොම හරි කණුව මුලටම ඇවිල්ලා ලැබලා සම්පත් වෙනවා. එහෙම නැත්නම් වෙන්නේ යන්න අර නිකන් ගැටියක් ගහලා ඇතෑරියොත් ඒ අතර මේ අතර දුවලා ඒ ශක්තිමත් කියන ඇහ ශක්තිමත් නම් අන්තිමට ඒකට ඇදිලා යනවා. ඒ පෙළඹුම් රාශියක් තියෙද්දි ඒ යම් කිසි කෙනෙක් තමන්ගේ චරිතානුකූල යම් කිසි පෙළඹුමකට යට වෙලා අන්තිමට තමන්ගේ බණ භාවනාව විනාශ කරගන්නවා. ඒ වෙනකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන ඔන්න මේකයි ක්‍රමේ සමාධිය සඳහා සම්පිලි කර්මස්ථානයක් අවශ්‍යයි. ඒකට මේ ප්‍රායෝගික වශයෙන් මෙන්න මේ අපි දැන් ඉදිරිපත් කළ කාරණා තුලින් අපි තේරුම් ගන්න ඕනේ බුදු පියාණන් වහන්සේගේ දර්ශනයට අනුව මෙතන නිත්‍ය කිසිවක් නැහැ. නිත්‍ය හැටියට දත යුතු දෙයක් නැහැ. නිත්‍ය සංඥාව ලෝකයා තුල තියෙන්නේ අර අවිද්‍යාව නිසායි. ආ භයානක කන්දෙනින් ලෝකයේ මේක ආකාරයක් මේ ඉන්ද්‍රියන්ගේ සීමා සහිත ක්‍රියාකාරීත්වය නිසා ලෝකයා මේ විදිහට දෙකක් හැදිර වෙන් කරගෙන තියෙනවා. නමුත් මෙතන හැම පැත්තෙම බලනකොට ඇතුළතින් බැලුවත් තියෙන ධාතු හතරක් බුදු පියාණන් වහන්සේ පමණක් මේ සාරිපුත් මහ ස්වාමීන් වහන්සේ දක්වනවා. මේ ඇතුළේ තියෙන්නේ පඨවි ධාතුව, ඇහ, කන, නාසය ආදී දේවල් වල තියෙන්නේ මේ පඨවි ධාතුව. බාහිර ලෝකයේ තියෙන්නේ පඨවි ධාතුව. ඒ වගේ මේකේ තියෙන ආපෝ ධාතු. පඨවි ආපෝ තේජෝ වායුවෙන් ධාතු හතරෙන් නිර්මිත එකක් තමයි මේ ශරීරය කියන්නේ. ඒ වගේම බාහිරව තියෙන්නේ මේ හතරයි. නමුත් මේක තුලින් අරගත්තු අවිද්‍යාව නිසා ඒ සංහාව නිසා ඒක තමයි සංහාව උපාදාන කියලා. සංහාව නිසා ගැස්සු ගැම්මයි මෙතන තියෙන්නේ. සංහාව නිසා අනන්ත කාලයක් මේ සංසාරයේ ඇති කරගත්තු කුෂ්ණාව. ඒගේ නිසා සත්‍ය යම් කිසි ගැම්මක් දන්නවා මේ ආධ්‍යාත්මික වශයෙන් ඇතුළත තියෙන මේ ශරීරය පිළිබඳව. ගැඩිව ගත්තේ ඒකයි. මේ ශරීරය ජීවත් කරගන්න තමයි මේ හැම එකක්ම අපි උපකාර ගන්නේ. කරගන්නේ දැන් සීසන් සත්තුන්ගේ ජීවිතය ගැන බලනකොට හැම සතාම ගොදුරු සොයාගෙන යනවා. ඒ ගොදුර පණ පිටින් හරි ඇතුළට යනවා ශරීරය ඇතුළට. දැන් මේකෙන් සිරසන්තකින් පමණක් නෙවෙයි මිනිසෙන් කියනවත් ඒක සමානයි කියලා කියන්න පුළුවන් අය. පණ පිටින්ම වුණත් ඇතුළට දාගන්නවා. මොකද අර මේ උපාදින්න කියලා දැඩිවගත්තු මෙන්න මේ ශරීරයේ තියෙන ඇල්ම නිසා. මේකයි අපි දීර්ඝ කාලයක් සංසාරයට ගෙනන්නේ. ඉතින් බුදු පියාණන් වහන්සේ කියන්නේ නෝකයි ගඩා ගන්න තියෙන්නේ. සංහාවෙන් ගත්තු මේ ගැම්ම. ඒ ගැම්මේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අපිට මේ වේකෙක් භවයක් ලැබෙන්නේ. අපේ හිතවිල්ල තුලින් භවයක් මවනවා කියන්නේ ඕකයි. එතකොට අපේ යම් තාක් අපි මේ සංසාරේ සංහාව අර දැන් අපි රුක්ෂ සත්‍ය ගැන කිව්වා උපමා කළා සමිකර ගින්නක් කියලා. ඒක යට තියෙන සංහාව බව අපිට එතකොට පැහැදිලි වෙනවා. සංහාව තමයි තමයි අර චන්දරාග කියලා කියන්නේ කැමැත්තන් වගේ ඇල්ම. ඒක වෙන වචනකින් කියන සංහාව. ඒකේ සංහාව ඇති තාක් කර දෙඩි ගන්න උපාදානයක් නිසා අර ධාතු හතරේක යම් කිසි කොටසක් ලෝක සත්‍යය දෙඩි වළන්නවා. දැන් අපිට අපේ මනුෂ්‍ය ශරීරය ලොකු දෙයක් හැටියට සලකාගෙන මේකේ නොයෙකුත් විදිහේ පහස්සු කරගෙන ප්‍රතිනාස්කරණය කරගෙන කැලු කුරුද්දගෙන මේක දීර්ඝ කාලයක් ජීවත් කරගන්න බලන මොනරි සබා ගන්න බලනවා ඒ වගේම තමයි අනිත් සත්‍යය ඒ තමන්ගේ දැඩිවගත් ශරීරයේ පවත්වා ගැනීම සඳහා අනිත් අය ගොදුරු කර ගන්නවා. නමුත් ඒ තුලින් ඇති කර යන චිත්ත වේග රාශිය නිසා ඒක ප්‍රතිඵලයක් වශයෙන් කවතව භවණ වෙනවා. ඕකයි සංසාර සත්‍යය. ඉතින් මෙන්න මේ භයානක තත්ත්වයෙන් අත් විඳින තියෙන එකම ප්‍රමේය නම් අන්නර ගින්නට උපකාර වුණු ගස් දෙක විදර්ශනා ඥාණයෙන්ම දවල දාන එකයි. අර ගස් දෙක ගැටි වෙන නිසානේ මේ ඔක්කොම වුනේ. ඒක ගැටුනේ නිත්‍ය සංඥාව ගැනීම නිසා. ඒක කියනවා විදර්ශනා මේ විවහාර වෙන්නේ ඝන සංඥාව කියලා. ඝන සංඥාවයි ඊළඟට යෝගාවචනය ඇතුළේ තිබියෙති රාති සංඥාව. ඝන සංඥාව කියලා කියන්නේ අර සංහා ලාතුයෙන් අලවලා මඩ ගොඩක් ගුලියක් හදලා ගන්නවා වගේ ඒකක් හැටියට ගන්නේ. රාති සංඥාව කියලා කියන්නේ අපි හිතමු දැන් කාන්තාරයක එහෙනම් මඩ ගොඩකින් අපිට පුළුවන් අතට මඩ ගුලියක් අරගෙන බෝලයක් වගේ හදන්න. නමුත් කාන්තාරයේ නම් කාන්තාරයේ වැල්ල හොදටම වැල්ල වැල්ල තියෙනවනම් අර අතීත පොත්වල තියෙනවා අතින්ගත් වැලි මිට නොසිටිනේ කියලා. වැලි මිටක් ගත්තට ඒක හිටින්නේ නැහැ. ඔහේ ගලාගෙන යනවා. මොකද අන්න රාපි එතන සමූහයක් හැටියට තියෙනවා. ඉතින් අපි ලෝකයේ අර සංහාව නිසා අපි එකම එකක්ම අර විදිහට ගුලි කරලා එකක් හැටියට ඝන හැටියට ගන්න. ඔන්න ඔකයි ඝන සංහාව කියන්නේ. රාති සංඥා කියන්නේ දර්ශනයකට වැටෙන්න පටන් ගන්නවා බලන්න බලන්න හැම දෙයක්ම සියුම් මන්දනය. සදුරක් කියන්නේ මේ අපි එකක් කියලා ගන්නවා ඒක රටාවෙ හිත බැඳෙනවා. නමුත් දර්ශනයකට අමුතු විදියකට හිමක් වෙනවා. මෙතන සදුරක් නෙවෙයි මේ තියෙන්නේ රටාවෙන් මුලා කරලා ගන්න එකක් හැටියට අපි දන්නවන එකක් මේ රටාව. ඇත්ත වශයෙන්ම මෙතන තියෙන්නේ අර එකපැත්ත එකමත්තමකින් බලනවා නම් ඒ අතට මේ අතට දුවන මේ පන් ගොඩක් විතර මෙතන තියෙන්නේ මේ රාශිය. මේ රාශිය අපි යම් ආකෘතියක් අනුව රටාවක් අනුව හදු අවස්ථාවේ අපි මෙහෙට පැදුරේ කියලා ගන්නවා. පැදුරේ කියලා ගන්නව නේද? ඒ පැදුර හොරගම් කරොත් එහෙම ඒක ගැන එහෙම නැත්නම් ඒක නැති වුණාට පස්සේ සංහාව, ක්‍රෝධියා පව ඇති කරගන්න එකක් හැකිර ගැනීම නිසා දැඩිව සංහාව ඇති කරගන්නවා. අපි විදර්ශනිකව වැටෙන්න පටන් ගන්න මෙතන එකක් නැහැ. මෙතන රාශියක්. ඒ පැදුර ගැන කිව්වා වගේ තමයි තමගේ ඇතුළතත්. ඇතුළතත් අර විදිහේ මේ ක්‍රියා වෙන එකක් කියලා එතන දක්වනවා. ඒ සංතතියේ මේ සමූහයක් හැටියට පෙනීම මේ සමහර විට ඒකට ගන්න අරමුණ එකක් හැටියට පේනවා. ඊළඟට ආවේ ක්‍රියාවලිය පව එකක් හැටියට පේනවා. ලෝකයා ඒ හැම එකක්ම එකක් හැටියටයි ගන්නෙ. යනවා එනවා හැම එකක්ම. නමුත් සති සම්පදන්‍ය ආනුව සති පවස්න යෝගාවචරයට සමත්කමෙන් වැටෙනවා. වෙන එකක් කියා මේ ආස්වාද ප්‍රස්වාදය කියලා අපි මේ දෙකක් හැටියට ගන්න එකේ පව. ආස්වාදය කියලා කියන්නේ එතන මහා ක්‍රියාවලියක් එතන. ක්‍රියාදානයක් එතන කියන්නේ. කුෂ්ම රැලි ගොඩක් සුබට යන්නේ කුෂ්ම රැලි ගොඩක් පහළට යන්නේ. දැන් ඔය මහලු කෙනෙක් ඔය මොකක් හරි බරදයක් ඔසවනකොට දෙව්ලෙව්ලේ යන්නේ. එතන හරි චලන රාශියක් මේ තියෙන්නේ. අන්න ඒ වගේ හිතා ගන්න. එතකොට ඒ වගේ තමයි මේ අපේ ක්‍රියාවලිය තුලත් ඒ විදිහ ගැන සංඥාවක් බලපවත් වෙනවා. මා ගියා මම ආවා ඊළඟ හැම එකක්ම අපි ඒ එකක් හැටියට ගන්නවා. නමුත් අර විදර්ශකයට ක්‍රමක්‍රමයෙන් වටනවා මේ හැම එකක් තුළම තියෙන්නේ ඒවට තමයි සංස්කාර කියලා කියන්නේ. සකස් කිරීම ගොඩක් තියෙනවා. දැන් අර චලන චිත්‍රයක් වෙනත් තියෙන අර සකස් කිරීම ගොඩක් තියෙන්නේ. ඒක ඒ චලන චිත්‍රයේ දැකලා මුලා වෙන පුද්ගලයාට ඒ අවබෝධයක් නැහැ. මෙතන හොඳ ලක්ෂණ ඒ නළු නිලියන්ගේ ඒ වාසුල අපේ හිත කෙලඹෙනවා. නමුත් අන්තිමට බලනකොට ඒ අර යන්ත්‍රය තුලින් එන්නේ යම්කිසි මෝහණයක් ඇති කරන චිත්‍ර රාශිය ශීඝ්‍රයෙන් ධාවනය කරලා අන්න ගණ සංඥාව ගන්නවා නේද එතන අර ක්‍රියාවලියේ. කොයි විදිහට මේ අපේ ක්‍රියාවන් තුලත් අපට අරමුණු වෙන දේවල් තුලත් අපි ධන වශයෙන් ගන්නේ සිතක් කියනවා සංහාව නිසා. සංහාව නිසා, ආසාව නිසා අපිට මේක එකක් හැටියට පේනවා. වැටෙහෙම. අර මුවාට අර පොපියන දර්ශනය වතුරයි කියලා ගත්තා වගේ. ඒකයි බුදු පියාණන් වහන්සේ මේ හැම එකක්ම ඇසෙන් දකින සංඥාව හෝ ඒවා කනෙන් ගන්න සංඥාව, ශබ්දය, සංගීතය මේ අපි සංගීතය කියලා ගන්න එක සමහර විට ඉතාමත්ම මිහිරි සංගීතයක් වෙන්න පුළුවන්. ඕක අර යන්ත්‍රයේ යම් කිසි දෝෂයකින් හරි එහෙම නැත්නම් දැන් අලුත් ක්‍රම තියෙනවා ඒක හිමීට ධාවනය කරනවා නම් ඒ කටියක් අන්තිමට මේ ඉතාමත් ලෝකේ දක්ෂම ගායකයාගේ සාමත්ම ප්‍රියජනගේ සංගීතය පවා අන්තිමට ගැළපීමක් ඇඳීමක් බුදු පියාණන් වහන්සේ සංගීත ගීතයක් ඇඳීමක් කියලා කියයි. ඒත් වශයෙන් ඇඳීමක් එතන තියෙනවා. ඒ වගේ තමයි නැටීමත් අර නැටීම කියන එක පවා නෘත්‍ය පවා උමුතු වීමත් උමුතු වෙලා දඟලනවා වගේ කියලා කියන්නේ. හැම එකක්ම චලන රාශියක් මෙතන තියෙනවා. නමුත් අර ඒ දැන්නේ ළඟින් කෙනා රාගය ද්වේෂය ඇති වෙන මේ බලන කෙනාට මේ එකක් දෙයක් වෙනවා. ඉතින් අරක නුත්‍යක් කියලා ඒ හිතෙන්ම වා ගන්නවා මෙතන. හිත තුල තියෙන ඒ මොහේ නිසයි මේ හැම එකක්ම එකක් හැදෙට තින්නේ. ඒකට ක්‍රමක්‍රමෙන් අන්නේ අවබෝධ කරා යන්නේ කයි මෙතන බුදු පියාණන් වහන්සේ දක්වන්නේ යම් අවස්ථාවක අනිත්‍ය සංඥාව ගැඹුරට ගියොත් එතන සියල්ලම ඉවරයි. භව රාගයත් ඉවරයි, කාම රාගයත් ඉවරයි, භව රාගයත් ඉවරයි, අවිද්‍යාවත් ඉවරයි. ওই විදිහට බුදු පියාණන් වහන්සේ අනිත්‍ය සංඥාවේ වටිනාකම දක්වලා තියෙන තැන සිට මහා බලවත් පන්නම් කියන මානෙනි අනිත්‍ය සංඥාව ගැඹුරින් වැඩුව කෙනාට වැඩුව අවස්ථාවේදී සියලුම කාම රාගය මුලසොන් කරනවා. ඊළඟට කව රාගය අන්තිමට අවිද්‍යාව සම්පූර්ණයෙන්ම විනාශ කරනවා කියලා විදිහට අනිත්‍ය සංඥාව පිළිබඳව විද්‍යානන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. ඒකට අනිත්‍ය සංඥාවේ ප්‍රතිඵලයක් හැටියට තමයි දුක්ඛ සංඥාව ඇති වෙන්නේ. යදනිත්‍යං සං දුක්ඛං යමක් අනිත්‍යද ඒ දුක. මේක සංස්කාරකකක් කියන්නේ ගොඩක් නම් අමිතිස්සම පිළිසකර කර කර යන්න තියෙන දෙයක් නම් මේ ශරීර කූඩුව ගැන හිතන කොටත් ඒකයි යෝගාවචරයට දැනෙන්නේ. මේක රැක බලා ගන්න ගන්න වෙහෙස තුල හිත යොදන්නේ යොදන්න මේ හැම එකක්ම ගන්න ආහාරයට යන කලදසාව, බොන වතුර පිටට යන කලදසාව, මේ හැම එකක්ම ජීවි ජීවි යන ආකාරයේ අර කියපු සැලෙන, ගෙවෙන ආකාරය ප්‍රකට වෙන්න පටන් ගන්නවා. බාහිර ලෝකයේ තියෙන ඒ තමන් ඇලුම් කරන දේවල් පිළිබඳව ඒ තත්ත්වයේ දකිනවා. එතකොට තමයි අන්න අර දරදැස ගිනි වුණුන් කල කිව්වා වගේ මේක සමීකර දුක්ජයක් කියන අවබෝධය එන්නේ. එතෙන්දී චතුරාර්ය සත්‍යයේ පළවෙනි සත්‍යය හරියට ඒ විදර්ශනා ඥාන හේතු අවස්ථාවේදී ඇතිවෙන්නේ නැතිවෙන්නෙන් පටන් ගෙන භංග භය ආදීන වශයෙන් මේ විදර්ශනා ඥාන පද්ධතියක් දක්වනවා. ඒ විදිහට ඇතිවෙන්නේ නැතිවෙන සමුහය පෙනෙමින් ඉඳලා ඊට බිඳෙනවා පේනවා, දැඩිව පේනවා භංග ඥානෙ කියලා. බිඳ හැම තැනම බිඳෙනවා පේනවා, දිඳි දිඳි යනවා. ඒක නිසා භයක් ඇති වෙනවා, සුදුමාන්දමේ භයක්. මේ හැම එකක්ම අල්ලන්න දෙයක් නෑ. හැම එකක්ම අල්ලන්න තැන බිඳෙනවා බිඳෙනවා. ඒ භය නිසා ඊළඟට ආදීනයක් ඇති වෙනවා. මේක මොකද්ද? මේක මහා භයානක තැනක් මේ සංසාරයේ කියනක. ආදීන ඥානය කියලා කියනවා. ඒ ඊළඟට ආදීන වෙන නිසා ඊළඟට නිබ්බිදා කියලා කියන සතර කලකිරීමක් ඇති වෙනවා. මේක කොහොම හරි බේරෙන්න ඕන කියලා මහා ශීක්ෂයෙන් මේවා ඇති වෙන්නේ. ඒ නිබ්බිදා නිසා ඊළඟට බලනකො කොහෙන්ද මම බේරෙන්නේ? කොයි පැත්තටද බේරෙන්නේ? ඔන්න ඊළඟට ඒකට උපකාර වෙන්නේ මේ බුදු පියාණන් වහන්සේ දුක් අනිත්‍ය දුක්ඛනාත් සංඥාවන් සවුදුරුලද නැතිින් වෙන්නේ. ඉතින් ඔන්න විදිහට ක්‍රමක්‍රමයෙන් යන ඉදිරියට යන විදර්ශනා ඥාන පද්ධතියක් කියන්නේ තමයි කෙනෙකුට අරමුණින් අපි කියාපු භයයෙන් ඈතර වීමේ හැකියාවල දෙන්නේ. ඒකට සංයෝජන පිළිබඳ කතාවක් මෙන්න ඉඳලා අදකම තියෙන්නේ. සංයෝජන කියන්නේ අර කියාපු දස සංයෝජන කැඩෙන්නේ පහුවලයි. අර ඒක ප්‍රතිඵලයක් වශයෙන්. නමුත් අපිට මූලික වශයෙන් කරන්න තියෙන්නේ අන්න අර කියාපු ආයතන පිළිබඳව. අපේ මේ ආයතන හයට අදාළව තියෙන සංයෝජන ටික තේරුම් අරගෙන මේ කියාපු මේ උපම ආශයෙන් අපි ඒක අර ඉන්ද්‍රිය සංවරය ආදී උපකාර කරගෙන, කර්මස්ථානයක් උපකාර කරගෙන අපේ බණ භාවනා දිනු කරගත්තොත් අර කියාපු අර බුදු පියාණන් වහන්සේ මේ වගේ වෙසක් පොය දවසක මේ භවයේ නතර වීම පිළිබඳ සංවිධිය ඔන්න අවබෝධ කරගන්න පුළුවන්. ඒකට මේ තින්නකින් ඉතෙක් වේලා මේ සාමාන්‍යයෙන් අපි වෙසක් පොය දවසක සාමාන්‍ය බුද්ධ චරිතය විතරක් කියලා සද්ධා විතරක් වැඩවන දේශනා ඉදිරියට අහන්න කියලා තියෙන්නේ. නමුත් මේ අවස්ථාවේ අපි කල්පනා කරා මේ දැන් එන්නේ නම නිවනයි හැංගින්නේ. මේ බුද්ධ ශාසනයේ ගැඹුරම කොටස එන්නේ නම ගිරියල යනවා. මේ බඳු අවස්ථාවක අපි මේ වටිනා පොය දවසේ අර බුදු පියාණන් වහන්සේ සම්බෝධි නාමයෙන් මුතු කරගත්තු මේ භවයෙන් ඉතුරු වෙන සංවිධියන්නේ අවස්ථාවෙන් දෙන්නේ දෙන්නේ මේක වශයෙන් කීපකින් ඔබ මේ මෙතෙක් මේ ධර්මාශ්‍රවණය කිරීමේ මේ පින්කෙන් මේ වගේම මේ විසස් සීලයට පිළිපදලා ධන භාවනා කිරීමෙන් මෙතෙක් රැස් කරගත්තු මේ කුසල සම්භාරි තම තමන්ගේ ඒ සාංසාරික දියුණු කරගත්තු සීකර්ෂණා ශක්තියෙන් තම දියුණු කර ගැනීමටත් අධිකා කිතුමනි සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග බල ප්‍රතිදීන එක මම මහණියන් සාක්ෂාත් කරගෙන ඉතිනිශ්ශේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්ම ශ්‍රවණය කිරීම දුහ ධර්ම දේශනා පිළිබඳේ පින් අනුමෝදන් වීමට ඉඳපාවි ඇති යම් තාක් ආයිකේසික අකමිතා දක්වව යම් තාක් සත්‍යින්නකොත් මේ පින්කින් දේශනා පින්නකල හැම දිනෙකමත් මේ පින් අනුමෝදන් වීම මෙන් අධිකා කිතුමනි සමන්ගේ ප්‍රාර්ථනා කරගතු මම මහණියන් සනසෙත්වා කියලා ප්‍රාර්ථනා ආපාදත්තා විමුක්ඛා දේවානාදානිතා පුඤ්ඤං සම්මං විචාර්යං දක්ඛං සිතා පුඤ්ඤං සම්මං විචාර්යං දක්ඛං සිතා ආපාදත්තා විමුක්ඛා දේවානාදානිතා පුඤ්ඤං සම්මං විචාර්යං දක්ඛං සිතා
දේවාලයේම කන්දේ ගෙදර පොත්කුල්වල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්ගේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ
දිනොතුනි ඔබ සවන් දෙන දේශනය සියලු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සැලකන්න.